අහන්නේ මොකෙන්ද? ඒ කියන්නේ කණෙන් අහන්නේ. ඒතකොට ශබ්දේ කියන එක බාහිරයි, කණ කියන එක අධ්‍යත්තයි. ඔය විදන්නේ විඥාණයෙන්ද?
ඔව්.
විඥාණයෙන් විදන්නේ. ඇසීම ඇසීමක් විදිහට නොදක විඥාණය මෙතන ඒ දෙකට අහු වෙනවා කියන්නේ. එතන සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. එතන තමයි සක්කාය දිට්ඨිය
තියෙන්නේ. එතන තමයි ගැඹුරු
තැන. ඇසීම ඇසීමක් විදිහට. උතේ සුතවත්
නැහැ. අපි අපිට අහු වෙන මට්ටම තමයි සද්දෙට රූප හදන එක. හිතෙන්. ඒකට ඒක හිතෙන්
ගන්නවා. ඊට පස්සේ
ඒක හිතෙන් හදන්නේ කියන එක දන්නවනේ දැන්. හිතටනේ රූප ටික පේන. ඊළඟට ඔන්න අර අරහෙන් සද්ද එනවා කියලා අපි දැනගන්නවා. සද්ද.
ඒක පොසොන් උදාහරණයක් දෙන්න දෙන්න. චූටි ළමයි මේ අර යතුකාර සද්ද අහනකොට අහනවා චූටි ළමයා දැන් සද්ද මේ චූටි ළමයාට ඒ සත්‍යයේ ගන්නේ කොහොමද? එයා යතුවක් යතු ගාන එකක් ගන්නවද කියලා. ඊට පස්සේ
කනක් නැහැ.
කනක් ගැන දන්නේ
නැහැ. කන ගැන
දන්නේ. එයාට සත්‍යය ඇහෙනවා.
ඔව්. මොකද කියන්නේ?
ඔව් ඒක ඇහෙන්නේ මොකෙන්ද කියන එකක් එයාට. ඇහුණා. කනෙන් අහනවා කියන එක ඉගෙනගෙන නැහැ. නෑ
නෑ ඉගෙනගෙන නැහැ. එයාට නැහැ.
ඔව්. ඒකේ ඊළඟ එක තමයි මේ ශබ්දය යතු ගානාද කාරකකද ඔහම තේරුම් දෙනවනේ. තේරුම් දෙන ටිකත් ඉත එයාගේ මට්ටමට තමයි තේරුමක් දෙන්නේ. අපි අපේ මට්ටමට. එතකොට මේ තේරුම දෙන එකක් ඊළඟට සද්දේ එහෙන් ආවා. නැත්තම් සද්දේ ආපු රූපයක් තියනවා කියන එක නේ
කියන්නේ.
ඊට පස්සේ නේ මොකද්ද කියලා අඳුරගන්න. එතකොට සද්දයක් තියෙනවා කියන එකම මොකද්ද කියන එක. සද්දයක් තියෙනවා කියන එකම මොකද්ද? සද්දේ අර පැත්තෙන් ආවා කියලා කියන තැනම අපි පැත්තක් තියෙනවා. මට නෑ පාවක. සද්දේ මොකක් හරි කියන්නේ දැන් අපි සද්දයක්ම කියමුකෝ. මේ සද්දේට තේරුමක් දැම්මේ නැහැ කියන්නකෝ. ශබ්දය කියන මට්ටමම රූපයක් නේ ලෝකෙට ආйти. අපි ඩිරෙක්ෂන් එකක් දෙනවා කියන්නේ මේ පැත්ත. නැත්නම් ස්පේස් කියන එකට අහු වෙන. කියන්නේ ලෝකෙට අහු වෙලා ඒක. ලෝකයක් හදලා අරහෙන් තමයි මේ සද්ද එන්නේ කියනකොට. ලෝකෙ නිර්මාණය වෙලා. හරි. ඊට පස්සේ මොකක්ද කියලා අඳුරගන්න එක ඒක හැදුවට පස්සේ කරන එක. කියන්නේ අපි දැන් අර බල්ලා වතුරට ඉබිලා ඉස්සෙල්ලාම ඉන්නේ මොකද්ද තියනවා. ඊට පස්සේ තමයි ඒක බල්ලෙක්. ඊළඟට ඌ සැර බල්ලෙක්. ඔහොමම ඒක මතනේ හැදෙන්නේ. පටන් ගන්නෙ අර පැත්තේ මොකද්ද ඌ තියන අඳුර ගන්න දෙයක් තියනවා කියන තැනින්. ඒතරො මේ මූලික වටව මොකද්ද ස්වභාවයක් තියනවා. එතකොට දෙපැත්ත වෙන් වෙනවනේ. මෙහෙ අජ්ජත්ත රෙහි බහිද්ද කියන්නේ. මේ શબ્දයක් තියනවා කියන මට්ටමේදීම අජ්ජත්ත බහිද්ද බෙදිලා ඉවරයි. නවත්ව ගන්න එකක්වත් කියලා නැහැ බුදුසමඳුරෝ නවත්තන්න කියලා සිද්ධ වෙන්නේ.
ඈ
මොනව හරි තියෙනවා නම් මොකද කරන්න කියන්නේ?
සමුදේ
දකින්න. ඒක හටගත්තේ කොහොමද කියලා බලන එකයි කරන්න තියෙන්නේ. එතකොට ඒකෙම උනේ කොහොමද? දැන් කණයි ශබ්දෙයි වෙන් උනේ කොහොමද? ඈ ඒ දෙකම රූප. කණත් රූප, ශබ්දෙත් රූප. ඒ දෙක ඔහම දෙකක් තියෙනවා කියලා කිව්වේ කවුද? විඥානේ නේද? විඥානෙන් තමයි අපිව දැනුවත් කළේ මෙහෙම දෙකක් තියෙනවා කියලා. ශබ්දයයි දෙත අජත්ත කන. අජ්ජත්ත බහිද්ද වෙන්කලේ විඥාන. ඈ ඒ අජ්ජත්ත බහිද්ද වෙන් කරන්නේ විඥාන. එතකොට දැන් මේ දෙපැත්තම රූප ජාති දෙක. අනත් රූපය සොද්ද රූපය. එතකොට රූප ගැන කියලා තියෙන්නේ විඥානේ. ද විඥාණයට ඇත්තටම රූප ගැටෙන්නේ නැහනේ. අල්ලන්න බෑනේ. එතකොට ඒ රූප මට්ටම අපිට දාන්න වෙනවා නාම රූප කියලා. නාමික මට්ටම.
ඉස්සල්ලාම මට්ටම.
ඉස්සල්ලාම. විඥානේ තරමුණ වෙන මට්ටම නාම රූප මට්ටම. ඇත්ත රූප නෙවෙයි. අපි හිතන රූප මට්ටම නෙවෙයි. අල්ලන්න පුළුවන් ඒවා නෙවෙයි. තව විදිහට කියුවොත්. නැත්තම් ගැටෙන. අර ඉන්ද්‍රිය වලට අහුවෙන ඒවා නෙවෙයි. හරි. ඒ විඥාණයට ගෝචර වෙන නාම රූප මට්ටම තමයි ඔය ස්වභාවය. කියන්නේ විඥානේ පිළිමිබුවක් වගේ කියලා කියන්නේ.
ඒකට ඇඳුමක් පිටීමක් නැහැ නේද ඉස්ලාම්
වලට. නෑ ඒක අපිට තේරෙන්නේ නැහැ.
තේරෙන්නේ
නැහැ. කොහොමද ඒක තියනවද කියලාවත් අපි දන්නේ නැහැ. ලෙන්න ගැටෙන්න තියා. ඒක ඒ බුදු කෙනෙක් විතරයි ඔබ පෙන්වන්න පුළුවන්. එතකොට ඒ විඥානේ මූලික මට්ටම තමයි විඥානේ පිළිමිබුවක් වෙනවා. ඒ ගතියට තමයි නාම රූප කියලා කියන්නේ.
මේ සියල්ල පටිච්චසමුප්පාදේ.
ඔව්. විඥානේ එක්කම එතකොට මේ මූලික දැනගන්න ස්වභාවය නාම රූපේ නාමිකයි. නාම මාත්‍රයක්. තේරුණාද එහෙම කියනකොට? රූපයක් කියලා නිකන් හිතට හිතෙනවා රූපයක් කියලා. රූපයක් නෙමෙයි. ඒකට නාම මාත්‍ර රූපයක්. නමට රූපයක් කියන්නේ අන්න ඒ වගේ. ඒකයි ඒක නාම රූපයක් කියන්නේ. ඒකේ නාම රූප කියනකොට ඇත්ත රූප නෙමෙයි. අපි පිළිගන්න ස්වභාවය නෙමෙයි. නිකන් මූලික නිකන් රූපමය ස්වභාවයක් තියනවා කියලා නිකන් හිතන ගතියක් තියෙන. ඒ හිතන ගතිය තමයි ඒ විඥානයේ තියෙන පිළිමිබුව කියන්නේ. ඒක හිතන මොකක් හරි ස්වභාවයයි තියෙන්න ඕන නේ හිතන්. හිතන්නේ මොකද්ද? ඒ ස්වභාව විඥාණයට ඒ ගෝචර වෙන්නේ නාම රූපේ. දැන් නාම රූපේ තියනවා නම් විතරයි විඥාණය ගැන කතා කරන්න පුළුවන්. දැනගන්න දෙයක් තියනවා නම් විතරනේ දැනගැනීම ගැන කතා කරන්න පුළුවන්. එතකොට මේ දෙපැත්තක් කියන එකේ මූලික මට්ටම තමයි දෙපැත්ත කියන්නේ රූපනේ.
ඔව්.
අනත් රූප සද්දේ රූප. ඒකට ඒ රූපමය ස්වභාවය ගැන නිකන් හිතට හිතෙන පොඩි මූලික ගතිය තමයි නාම රූප ගතිය කියන්නේ. එතකට ඒ නාම රූප ගතිය එතනින් නවත්තන්න නැතුව දැන් අපිට ගෝචර වෙන වට්ටමට ගේන එක තමයි ඔය කණයි සද්දේයි කියන.
එතකොට පොඩි
කනයි සද්දේ කියන මට්ටමට එනකොට යාන්තම් අහුන නාම රූප පිළිමිබුව කනයි සද්දේ කියලා වෙන් කරන්නේ විඥාණය. එයාගේ මායාවලිට. විඥානේ මායාකාරීනේ. ඒ කරන මායාව තමයි කනයි සද්දේ කියලා හදන එක. ඒකට ඒක කියන්නේ විඥාණය. විඥානේ යන්තම් නාම රූප ගතියක් පිළිඹිබු වුණාට පස්සේ විඥාණයෙන් කියනවා ඕක කනයි සද්දේ. නැත අජ්‍යත්ත බහිද්ද කියලා දෙපැත්තක්. හරි. ඒ වෙන් කරන මට්ටමට තමයි අපි විඥානය කියන්නේ. ඒ දෙපැත්ත බෙදෙන මට්ටමට තමයි විඥානය කියන්නේ. එතන මායාව පෙන්වන ස්වභාවය. විඥානේ මැජික් කාර්යය. මායාකාරය නේ. ඒකට කරන මායාව තමයි එහෙම අජ්‍යත්ත බහිද්ද ගතියක් තියෙනවා. ඒ මොනවද කියන එක නෙවෙයි මූලික මට්ටම. ඊට පස්සේ තමයි අපි ඔය නම් දීලා තියෙන කණයි සද්දේ කියලා. ඇඳේ පැත්තක්. අජ්‍යත්ත බහිත් ස්වභාවයක් තියෙනවා කියලා විඥාණයෙන් කියන්නේ. දැන් අපි දන්නේ නැහැ ඕක විඥාණයෙන් කියනවා කියලා. අපි හිතන්නේ ඇත්තටම තියෙනවා. අතන් තමයි ඒ වරද්ද ගන්න. දැන්
චෝලිපස්සේ ඒක විඥාන වචන නාම රූප කියන්නේ
තමයි හැම වෙලාවෙම දෙනවා විඥානේ නාම රූප දෙනවා. පත්‍යා කියන්නේ නිසා කියන
එකනේ. ඔව්.
උදව් වෙනවා.
ඔයද නාම රූප
එතකොට නාම රූපේ උදව් වෙනවා විඥානෙට විඥානේ උදව් වෙනවා නාම රූපෙට. එකකට එක. ඒ කියන්නේ දැන් කණ්ණාඩියක් කියන්න බෑනේ අපිට ප්‍රතිබිම්බයක් පේන්නේ නැති තාක්ක.
ඔව්.
අපි මේ බිත්තියට කණ්ණාඩිය කියන්නේ නෑනේ. ඇයි ප්‍රතිබිම්බ නැහැ. ප්‍රතිබිම්බ නිසායි කණ්ණාඩිය උපදින්නේ. තේරෙනවා? නැත්නම් මේ විත්තියක්
විතරයි.
ප්‍රතිබිම්බ නිසායි කණ්ණාඩිය ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම මේකේ අනිත් පැත්තත් හරියි. කණ්ණාඩිය නිසායි ප්‍රතිබිම්බ ගැන කතා කරන්න පුළුවන්. තේරෙනවා? ඒකයි කියන්නේ. විඥානේ නිසා නාම රූපේ, නාම රූපේ නිසා විඥානේ. මොකද එකකින් තොරව අනිත් එක පිහිටන්නේ. දැන් ප්‍රතිබිම්බ වලින් තොරව මෙතන කණ්ණාඩියක් පිහිටන්නේ.
හරි.
කණ්ණාඩියකින් තොරව ප්‍රතිබිම්බ පිහිටන්නේ
නැහැ.
නැහැ. ඒකගේ තමයි. විඥානෙන් තොරව නාම රූප ගැන කතා කරන්න බෑ. නාම රූප තොරව විඥානේ ගැන කතා කරන්න.
එහෙනම් නාම රූපච්ච සලායතන කියපම විතර මෙතන අපි කණ අපි දැන් කතා කරන්නේ එතන කන ඉපදෙනවා කියන එක නාම රූප පත්‍ය සලායතන වෙන්නේ කොහොමද විඥානේ නාම රූප.
එතකොට දැන් මේ ප්‍රතිබිම්බේ දිහා බලාගෙනනේ අපි ඊටු ටික කියන. කණ්ණාඩියක ඔය තියෙන එකේ ඒ මත ඉඳගෙන තමයි ආවුතන තියෙන්නේ මේක කියලා නේ ඔය කියන්නේ. ඒකට ඒ නාම රූපය නිසයි ඊටු වර්ග කිරීම. එතකොට ඒ සලායතන එන්නේ නාම රූපය නිසා. හරි. විඥානේ නාම රූපයක් දැනගන්නවානේ. කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් වැටුණානේ. ඒ ප්‍රතිබිම්බේ මොකද්ද කියලා කතා කරන්නේ ප්‍රතිබිම්බේ මත
ඉඳගෙනනේ.
හ්ම්. ඒක නාම රූපේ තමයි තවදුරටත් විස්තර කරන්නේ. ආ ඔය නාම රූපේ තියෙන්නේ ආයතනනේ. හ්ම්.
ඒ ලෝකේ අහු වෙන මට්ටමේද?
ඔය හැම මට්ටමේම අහු වෙනවා. අහුගෙන මට්ටම
එච්චෙක්
සියුම්.
පොඩි ළමයා.
ඔව්.
අර සද්දයක් ඇහෙනවා. ඒ ළමයා කනගෙන හිටන්නේ නැහැ නේද? අපි
හිතුවා. ඒක තමයි ඒ රැවටෙන මට්ටමේ වෙනස්කම් තියෙනවා.
කනගෙන හිටින්න කියන්නේ
ඒ රැවටුණ එකට ඉතින් එක එක විස්තර දාන්න පුළුවන්. ඒ විස්තර දාන්නේ අපේ දැනුම මතනේ. තේරෙනවද? අපි දැනම එකතු කරගන්න එකතු කරගන්න ඒකට දානවා තව තව අපි දන්න දේවල්. එතකොට ওই දන්න දේවල් දාන එක තමයි දිගින් දිගට ලෝකේ හදනවා කියන්නේ තව තව. එතකොට මේ මූලිකම මට්ටමත් රැවටීමක්. දැන් විඥානය ඇති වුණ පිළිබිඹුවක් කියලා නොදන්න කම මතයි එතනින් එහාට යන්නේ. ඔක ප්‍රතිබිම්බයක් කියලා දන්නේ නැති වුණහම ඒක ගැන ඔන්න තව විස්තර එකතු කරනවා. දැන් අර බල්ලගේ උපමාවේ කියන්නේ ඒකනේ දැන්. ප්‍රතිබිම්බයක් කියලා නොදන්න කම මත ඔය බල්ලි. ඔය සැර බල්ලි. කොහොම
හොමද?
ප්‍රපංච. ඒ ප්‍රපංච කියන එක තමයි දැන් අර ප්‍රපංච හඳුන්වන්නේ චක්කු විඤ්ඤායේසු රූපේසු කියන එක ප්‍රපංච. චක්කු විඥාණයෙන් දත යුතු රූප තියෙනවා. සෝත විඤ්ඤේසු සද්දේසු. සෝත විඥාණයෙන් දැනගන්න
ශබ්ද
තියෙනවා. ඒකට ඒවා ප්‍රපංච. ඒ ප්‍රපංච අපිට බෙදෙනවා අතීත අනාගත වර්තමාන කාල තුනට.
වර්තමානේ හමුන තමයි
තියෙන්නේ. ඒ ප්‍රපංච වල ලක්ෂණේ තමයි ඔක තුන් කාලෙට
වේදෙනවා. ඒක
නැති දෙකක් වනා දෙකක් එනවා. ඔව්. දැන් මේ මොහොතේ තිබුණා තව පොඩ්ඩකින් ඕක අතීත.
මේක අතහැරියොත් තරවක් නැහැ.
චක්කු විඤ්ඤාණය රූපයක් විදිහට දැක්කොත් අහුවෙන්නේ නැහැ.
ඔව්. ඉතින් වර්තමානයේ ඇත්ත දකින්න කියන්නේ ඒකයි.
වර්තමානයේ එක වෙලාවක දැක්ක ඊළඟ
පච්චුප්පන්න
වෙලාව බලන්න බෑනේ. දැන් මෙහෙම ඉන්නකොට ඒ ක්‍රමෙ හිටලා මෙහෙමයි උනේ කියලා හිතුවද ආයේ චුට්ටකින් ඒ ඔක්කොම මතක වෙන විදිහට අපි හිතන්නේ නැහැ.
ඉතින් බලන්නේ නැහැ කියන එක. පරණ පුරුද්ද. පරණ පුරුද්දට හිතන්න ගන්නවා.
ඒ තත්තර දිගටම
බලන මොහොතට තමයි ඇත්ත වෙන්නේ. බැලුවේ නැත්නම් පේන්නේ නැහැ. බැලුවේ නැත්නම් පරණ පුරුද්ද.
ඉතින් ඒක දිගටම යන්නේ කොහොමද?
දැන් පඥාව දිනනකොට
මෙන්න මෙතන කරද්දි
නෑ ඒක දිග ඒක තමන් දැස්ස වෙන්නනේ ඒක එක චිත්තක්ෂණයක් ගැන අපි කතා කරන්නේ නේද? ඒ චිත්තක්ෂණයට සාපේක්ෂව එක හරිනම් දිගටවත් හරිනේක. ඒකෙදී
දිගට අපිට ඔක්කොම බලනවා කියන තැනට යන්න බෑ. චිත්තක්ෂණ මට්ටම වෙන් කරන්න අපිට බෑ. ඒතරම් වේගවත් හිත. ඒතර අපිට පුළුවන් පුළුවන් දෙයට පෙන්නනවා.
වැරදක් ආපු තැන බලන්න ඕනේ.
වැරදි එනවා දිගටම. හැම එකම බලන්න බෑ.
හැම වෙලේම වැරදි තමයි.
අපි ඉස්සෙල්ලා ඔව්. එකක් තෝරගෙන ඒකට හිනීට
බලන්න.
එක අරමුණකට මේක බලනවා. ඒ අතරේ තව හිත ගොඩාක් දහහක් 2000ක් එයි. කරන්න දෙයක් නැහැ. විත පුළුවන් එකකට පෙන්වන්න නේ.
10 එකකට පෙන්වුවොත් ඊවසේ
ඒක පෙන්නලා ඉවර වෙලා තව එකක් කරන් තව එකට හිමීට පෙන්වන්න. ඒ කලබල වෙන්න එපා. අනිත් ඒවා දැක්කේ නැහැ කියන එක ප්‍රශ්නයක් නෑ. මොකද එකක්වත් දකින්නේ නෑ. මේක කියන්නේ නැත්තා. අපි එතකොට සිහියනවන පිහිටන අරමුණේ අපි ඇත්ත දකිනවා. ඒක ඇති.
ප්‍රපංච හදන්නේ නෑ නේද?
ඒකට හදන්නේ නෑ. අනිත් ඒවාට හදයි. අපි මේ ඇත්ත පෙන්වන එකට හැදෙන්නේ නෑ. එතකොට ඔහොම දෙකක් තුනක් අපි හිතමු දවසටම යාති පහකට පෙළුවයි කියන එකත් ඇති. මොකද ඊළඟ සැරේ බලනකොට ඊට වඩා ඕක බලනවා. ඊළඟ සැරේ බලනකොට ඊට වඩා. මොකද ටිකක් හිතට පුරුදු වෙනකොට හරි ඉක්මනට පෙන්වන්න පුළුවන්. දැන් මුලදී වෙලා ගියාට ඕක ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ අපිට අවධානය තියෙන එක විතරයි. අර ටික කොහොම හිත දන්නවා. බොරු ටික කියන ඒක ඒක තමයි දැන් ඒක දැනගත්තු දේ ඊළඟට දැක්මක් වෙන්න ඔක හිමීට මේ ඇත්තද මේ කියන්නේ කුරුල් එක ගහනවනේ ඒක අපි හිතෙන් පෙන්නන්න ඕන ඒතර නෑ ඔය සද්දේ ඇහුණා හිතෙන් හිතුවා ඒ හිතෙන් හිතපු එක එළිය තියෙන විදිහක් නෑ අපි දැනගෙන තියෙන හිතේ තියපු දේ
ඒ ටික දැනගන්න දැන් ටික පුළුවන්
ඔව් ඒක
නෑ
ඒක හොඳට හොඳට පුරුදු කරන්න ඕන. ඇත්තටම එතනින් එහාට යන එක ඉබේ වෙනවා අපිට කරන්න දෙයක් නෑ. දැන් ඔය ටික හොඳට කරගෙන යනකොට දැන් ඕකෙත් තියෙනවානේ හැම සද්දෙටම දීය පිටින්නේ. ඔව්. වාහු ප්‍රශ්නේ. නේද? ඒක සද්දයක් වැළුවට තව ඊළඟට ආයි අර පරණ විදියට. එතකොට ඒක කැඩෙන්නේ කොහොමද? මේක පෙන්වන්න පෙන්වන්න ඊට පස්සේ නිකන් සද්ද අහගෙන ඉන්න එක විතරනේ අමුතුවෙන් ඕක කඩ කඩ පෙන්නන්න ඕනේ කණයි මනසයි කියලා හිත හිතා වෙන් කරන්න ඕනේ මේ සද්දේ ඇහෙනකොටම සද්දයක් විතරයි ඉතුරු ටික හදන්න නැති ගානකට එනව නේද ඔක ටිකක් බලනකොට අන්න ඒකයි ඒක හැම අරමුණටම බැලුවේ නැතුවට පුරුදු කිරීම තුල අපි ඇත්ත දැකීම තුල හැම එකේම ඔය මේකමනේ තියෙන්නේ කියලා නුවණයි එතකොට හැම අරමුණටම බලනවා කියන එකක් නෙමෙයි මේ නුවණ ප්‍රඥාව ඇති කරගන්නයි මේ කරන්නේ. එතකොට අරකේ නුවණ වැඩෙනකොට දැන් හැම සද්දෙම ඇහුවේ නැතුවට ප්‍රශ්නයක් නැහැ. බැලුවේ නැතුවට.
සද්දයක්
ගැන බලනකොටම දන්නවා දැන් මේකේ මේ නේද? ඒක වෙන්නේ අර Tamange දැක්මක් වුණාට පස්සේ. හරි? දැන් අහලා තිබුණාට ඒක වෙන්නේ තාරකයට ආයෙ උත්සාහයක් කරන් බලන්න ඕනේ. එතරම්නේ. හැබැයි ඔක පුරුදු කරනකොට දැන් ඒකයි අර භාවිතා බහුලී කතා කියන තත්ත්වයට එනකොට ඒක අමුතුවෙන් හිතන්න දෙයක් නෑ මේකනේ ඇත්ත. මේකනේ ඇත්ත කියලා පෙන්නනවා. ඇහුණා හිතුවා කියන එක නිකන් පෙන්න ගන්නවා. හරි? ඉතින් ඒ හින්දා මේකෙදී අර හැම අරමුණටම බලන්න ඕන කියන එක නෙවෙයි. අපිට පුළුවන් දේ බලන්න. එහෙම ඒකෙන් නුවණ පිහිටනකොට අනිත් ඒවත් එහෙමනේ කියන එක දැනගන්න. ඒක ප්‍රඥාවට ගෝචර වෙන එක. ඔක කියන්නේ අපි දැන් අර මොහොතේ වතුර ලුණු රහයි කියලා හැමතැනින්ම වතුර බීලා බලන්න ඕනේ. ඒකේ ප්‍රඥාවට
අවශ්‍ය දේවල් වලට එහෙම කරන්න පෙර වෙලාවල් තියෙනවා නේද දැන් කියන්නේ.
ඔව්.
ශබ්දයක් අපි හිතමු දැන් සමහරට අපිට ඒක අවශ්‍යයි ඒක මේවා කරලා උඩ අපිට ඒක
ඔව් ඒ සම්මතේ කරන දේවල් කරන්නත් ඕන. ඒක රද්දයක් විතරයි කියලා මම අහක බලාගෙන ඉන්නේ නැහැ. කරන්න ඕනද? කරන්න ඕන. හැබැයි ඒ අතරේ අපි පුළු පුළුවන් වෙලාවට පෙන්නනවා මෙතන උනේ මේක. මෙතන උනේ මේක.
කොහොමද මචං ආනාපානසතිය ජොලස් ආකාරයකට බලන්න, දාසි ආකාරයකට එන්න ආනාපාන සතිය වඩන්න කියනවා. එතකොට මොනාලි මහත්තයා කියන විදිහට ඒක පොඩි දුරක් ගිහිල්ලා කරපුවාම ඒක විදර්ශනා වඩනකොට එතකොට අපිට අර විදිහ සමාධියක් මේ
සද්දෙට රූප හද හදා ඉන්න මට්ටමේ ඉඳලා නේ දැන් ඒක ටිකක් කැඩෙන්නේ. හුස්ම සංසිඳන එකට එන්නේ හොඳට හුස්ම දිහා බලාගෙන හුස්ම සංසිඳිලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ වෙනද පණ ඕන එක නැතුව
ඉන්න පුළුවන්.
දැනීම දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒක තමයි පස්සම්බයං කාය සංකාරං. ඔන්න කාය සංකාර සංසිඳිලා දැන්. කයවල් සකස් කරන්නේ නැහැ. හුස්ම කියන කය සකස් කරන්නේ නැතුව හුස්ම දිහා බලා ඉන්න පුළුවන්.
දැන් මම
විඥානෙට මේ දෙපැත්ත බෙදන්න නොදී නෙදිහා බලා ඉන්න පුළුවන්. ඒක තමයි සංසිඳීම
කියන්නේ.
දැන් අරකේ හිතන්නේ මේ හුස්ම දැනෙන්නේ නැතුව ගියාම හරි කියලා. ඒක හරි නෙමෙයි. ඒ අපඤ්ඤව ඉන්න. ඒක හුස්ම දිහා බලාගෙන හුස්ම හදන්න නැතුව ඉන්න පුළුවන්. මම හුස්ම කියන වචනේ දාන්නේ අපිට කතා කරන්න. මේ දැනීමක් දිහා බලා ඉන්න පුළුවන්. එතකොට ඒකේ ඒක සංකාර ටික කරන්න දෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් කරන්නේ. හරි. ප්‍රපංච ටික යන්නේ නැහැ එතකොට. දැන් හුස්ම දැනෙන්නේ නැතුව හිටියට එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ නොදැන ඉන්නවනේ. දැනගෙන ප්‍රපංච හදන්න. ඒක අස්සසිස්සාමේති සික්කති කියනවානේ. ආස්වාද කරමින් හික්මෙන්. අස්සම්බයං කාය සංකාරං අස්සසිස්සාමේති සික්කති. ඒ කියන්නේ හුස්ම සංසිඳිලා හුස්ම ගනිමින් ඉන්නවා. ධාරකෙදි කොහොමද කියන්නේ හුස්ම දැනෙන්නේ නැති වුණාම හුස්ම ගනිමින් ඉන්නවා කියන්නේ කොහොමද?
අර මහත්තයා හාමුදුරු කෙනෙක් එක්ක සාකච්ඡාවක්
මන් දන්නේ නැහැ. මට කොහොමද කියන්නේ YouTube
එකේ දාලා තියෙනවා.
ආගේ කරන්න ඕන තමයි ඉතින්. මත් කරන්නේ ආගේ කරන්නේ තර්ක කරන්න ඕන. හරි. එතකොට අපි අපිට නොතේරෙන දේ පුළුවන් තරම් තර්ක කරන්න ඕන. එතකොට ඒකෙන් මොකද දැන ගැනීමට එනවා දහම. ඒ දැනගත්තු කෙනාට තමයි ඒක ඊළඟට භාවිතා කරන්න පුළුවන්. එතකොට තමයි තමන්ගේ දැක්මක් වෙන්නේ. තමන්ගේ දැක්ම වෙන්නේ ඕක ප්‍රායෝගිකව ගලොත් විතරයි. කොච්චර කතා කළත් තර්ක ඥානෙ නිසා තමන්ගේ දැක්ම වෙන්නේ නෑ නේද? ඥානං පස්සං යථාභූතං. ඥානං කියන්නේ දැනගන්න, ඒක පස්සං කියන්නේ දැක්මක් කරගන්න. දැනගත්ත දේ දකින්න ඕන. එතකොටයි සම්මාදිට්ඨිය වෙන්නේ. ඒ ඥානං පස්සං යථාභූතං වෙන්න නම් දැන් ඔක ඒ හුස්මේ බලන්න අර වචන ටික දැන් අපි වෙන එකකට ගලපලා නේ තියෙන්නේ. ඉතින් ඒ ටික නැහැ කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒ ලෝකෙටයි දෙව. දැන් මේකේ විදර්ශනයේදීත් අර ටික තියෙනවා.
ඒක තමයි
තේරෙන්නේ නැති එක. මොකක්ද තේරෙන්නේ කරන්නේ බෑ. අත්දකින්නකොට ඒක තරකයට අල්ලන්න බැරි වුණාට මේ අත්දැකීම තුල ওই ටික තියෙනවා. දැන් හුස්ම සංසිඳීම තියෙනවා කියන එක පැහැදිලි නේද? හුස්ම තියෙද්දී හුස්ම සංසිඳිලා ඉන්නවා. අන්න ඒකයි මේ බුදුදහමේ වෙනස. ඇහැ පාවිච්චි කරනවා මායයට අහුවෙන්නේ කියන මට්ටම. ඒව නැතුව ඉන්නවනේ. අපි දැකීම කරනවා. එහෙනම්කට දෙපැත්ත බෙදන්නේ නැතුව දකින්න පුළුවන්. ඔන්න නැතනයි ඔගේ රහස තියෙන්නේ. දෙපැත්ත බෙදන්නේ නැතුව අහන්න පුළුවන්. මොකද ඒ දික්තේ දික්කමත් අංශෝ තේසසම. ඒක නිකන් තේරෙන්නේ නැහැ. මේක කරන කෙනාට තමයි ඔය වන්ටම අහුවෙන්නේ.
අවිද්‍යාව නිසා
පනව ගත්ත දේවල් කියලා. ඔව්. ඔව් මෙච්චර කල් ඔවා අවිද්‍යාව වෙන්නේ පැනෙවි. වතුරේ හදපු බල්ලෝනේ කියලා පේනවා. එතන මොන මොඩකමටද ලෝකයක් හදාගෙන ඉන්නේ. හරි. ඒක දකින්න මේක පුරුදු කරන්න ඕනේ. අර කණෙන් එක පුරුදු කලේ නැත්තම් ඔයි මේ කියන මට්ටම
මිනිස්සු කතා කරනවා නෙමෙයි දැන් සත්තු කෑ ගහනකොට අරක ඩග්ගල් මිනිස්සු කතා කරනකොට මේක අමාරුයි.
ආ ඒ අමාරු එකටත් එතකොට ටික ටික එන්න පුළුවන්.
සත්‍යෙක් මොකෙක් කරි කෑ ගහනකොට මේකයි කියලා තේරුම් ගන්න.
එතකොට බලන්න දැන් ඔවා ඕක කරන්නේ නැතුව ওই ටික කතා කර කර හිටිය කාලෙකුත් තිබුණා. එතකොට තේරෙන්නේ නැහැ නේ. දැන් ඒක කරපු හින්දා එතන ඒකෙන් කියනකොට පැහැදිලිනේ. ඒ ඒ තමන්ගේ දැක්මක්. ඉතින් අපි මේ විදිහට තමයි අපි තාම නොකරපු ටික. තාම මේ හුස්ම හදන එක එහෙම ඒක ඉතින් හොඳට කරනකොට මේ කියන්නේ මොකද්ද? හුස්ම සංසිඳනවා කියන්නේ මොකද්ද? එතකොට හුස්ම සංසිඳිලා හුස්ම දිහා බලා ඉන්නේ කොහොමද? ඔන්න ඔකට උත්තර දෙන්න බෑ කාටවත්. හුස්ම සංසිඳිලා ආශ්වාස කරන්නේ කොහොමද? හුස්ම සංසිඳිලා ප්‍රාශ්වාස කරන්නේ කොහොමද? එහෙම කියන්නේ පස්සම් බයං කාය සංකරං අස්ස සිස්සාමීති සික්කති. හුස්ම ගනිමින් හික්මෙන්. පස්ස සිස්සාමීති සික්කති. හුස්ම හෙළමින් හික්මෙන්. දැන් ඒක කරන්නේ කොහොමද? මේ හුස්ම නැතුව ඉන්නේ. ගැලපෙන්නේ නැහැ. ඇතරට අතන වැරද්ද තියෙනවා. දහමට ගැලපෙන්නේ නැහැ. දැන් මේකෙදි ගැලපෙනවා. අපේ හුස්ම ගනිමින් නේ මේ හුස්ම සංසිඳිලා
ඉන්නේ.
වැරදි බව කවුරු හරි ප්‍රශ්න කරන්න එපා. ඒ වතන වැරද්ද.
දැන් මහත්ය අරවා කිව්වද ඉන්නන්නේ අපි ඔය ප්‍රශ්නේ ආනේ.
අපි ඉන්න වැරද්ද තේරෙන්නේ අපි ඇත්ත දකිනකොට. අපි මුලා වෙලා ඉන්න තැන තේරෙන්නේ අපි ඇත්ත දකින්න දකින්. ඇත්ත දැක්කේ නැත්නම් ඒක මුලාව කියලා තේරෙන්නේ
නැහැ. දැන් කලින් ආනාපාන සතිය කියලා අපි කරේ උස්ම දිහා බලාගෙන.
ඔව් ඒක ඇයිද තියෙන දෙයක් දිහා බලන් ඉන්න. උස්මත් තියෙනවා ඒක බලන මමත් ඉන්නවා. කොහමද සක්කාය දිට්ඨිය නැති වෙන්නේ?
පුරුදු කරන්නේත් එහෙමනේ.
නෑ ඒක තමයි ඉතින් අහන්න ලැබෙන හැමතැනම.
ඔව්.
ඒක මේ බුද්ධ කාලේට කලිනුත් තිබුණා ආනාපාන සතිය. හුස්ම දිහා බලන් ඉන්න එක කරන්න. ඒක කියන්න බුදු කෙනෙක් අමුතුවෙන් ඕන්නේ නෑ. ඒ කලින් අයත් ආනාපාන සතිය කියලා ඕවා කරන්න ඇතිනේ ඉතින් දහස් ගාණක් ඕක කරනකොට එක්කෙනෙක් හරි කරන්නේ නැති. නේද? අපි දෙවිතරක් අමුතුකින් මේ කතාවක් නෙවෙයිනේ. හුස්ම දිහා බලන් ඉන්නකොට ඕන තරම් වෙන්නේ නැති. හුස්ම සංසිඳිලා ගිහිල්ලා නේ.
සංසිඳිලා එවි
පේනවනේ. ඔව්. ඉතින් ඕන කෙනෙකුට වෙනවා.
ඒක ඒකත් ඉඳිලා ඒවා ප්‍රැක්ටිස් කරලා අර කරන්න
දෙයක් නැහැ. ඔව්. ඒ වාරියාවයි බලබලා ඉන්නවා. ඊට පස්සේ අර ඊළඟ වචන ටිකටත් ඕක ඉතින් ගලපනවා කොහොම හරි අපි දන්න ටික එහෙම ගලපලා හරියන්නේ නැහැ. දැන් මේකෙදි සංසිඳීමේදී මොකද වෙන්නේ ඊළඟට? අර ප්‍රීතිය දැනෙන්න ගන්නවා. අරවට අහු වෙලා දුකක් නේද? ඒවට අහු නොවෙනකොට සතුටක් එනවා. ඉස්සර මෝඩකමට මේකට රැවටුණා දැන් රැවටෙන්නේ නැහැ. ඒක ඒ ප්‍රීතිය සුඛය ඕව දැනෙන්න ගන්න. ඒක මේ ඇස් අරගෙන පුළුවන් ඒ දකින්. මම ඇස් අරගෙන කියන්නේ අරකට එක්ක compare වෙන්නේ. නැත්නම් අර දැනෙන එකම මේ දැනෙන්නේ කියලා ගන්නානේ. ඒක නෙවෙයි මේ විදර්ශනාවෙන් එන එක. දැන් අපිට ඕන කෙනෙක් බණින තැනක hina vela ඉන්න බෑයිද? භාවනාවේ හිටියේ. බැනුම බාරගන්න. ඉතින් බාරගන්නේ මොඩකමද? අපි එළියට දැම්මොත් නේ බාරගන්නේ. දැන් ඔබ විදර්ශනාවේ සද්ද ගැන අහගෙන හිටියෝ. ඕන කෙනෙක් ඕන තරම් බැනුමද? කාට දැනෙන්නේවත් නැහැ. එතකසන් ඒ ඒක දැන් ගැලපෙනවා නේද? බුදුහාමුදුරුවෝ කියපු අර බමුණෙක් ඇවිල්ලා බණින එකට. දැන් ඒ කොහොමද ඉන්නේ කියන ප්‍රශ්නයක් එන්නේ
නැහැ. මලත් ඔබ ඊයේම ඔය ප්‍රශ්නේ තව මේ පාරේදී මනුස්සෙක් මට බැන්න අර ත්‍රිවිධ එකක් දාලා. මොකද්ද කළේ? එතකොට අර සංකාලා එනවා තමයි.
අපි යාර විදර්ශනා හිටියත් ඔය සද්දි. එයාට ඒක වදින්නේ අපිට නොතේරුණාට එහෙම දෙයක් තියෙනවා. අපි බාරගත්තේ නැත්නම් අනිත් පැත්තට ඒක
එයාට
බලපානවා. එහෙම දෙයක් තියෙනවා මේ ලෝකේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට බැන්නා ප්‍රහතන් වහන්සේ කෙනෙකුට බැන්නොත් එහෙම ඒක මහා විපාකයක් කියන්නේ ඒක අනිත් පැත්තට බලපාන. ඒ රිෆ්ලෙක්ට් වෙනවා. අපි බාරගත්තොත් එහෙම ඒ ආපහු යන්නේ නැහැ. අපි ගත්තේ නැත්තම් එහෙම ඒක තමයි ලොකුම ඇත්තටම කරන්න පුළුවන් පලි ගැනීම. ඒක අපි අපි කරන වැඩක් නෙමෙයි. ඒක යාම කරගන්න වැඩ. එහෙනම් අපිට ගැටලුවක් නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ දැන් බුදුහාමුදුරුවෝ වැන්නට මේ බුදුහාමුදුරුවන්ට විදුන හින්දා මේ නෙමෙයි අරයට කියන්නේ. එයාට වෙන හානිය දැකලා. ඒ වුකෙන් ඔවා කරගන්නේ මේ වගේ හානියක් නේ කියන ඒ අනුකම්පාවෙන් කියා දෙනවා මිස. එතකොට රහතන් වහන්සේලට ඒකේ කිසිම බලපෑමක් නැහැ. ඉතින් ඒක ඒ මට්ටමින් හිතන්නේ නෙමෙයි. දැන් අපි ඔය දැන් විදර්ශනාවේදී එන ඒ නුවණට මේක ගලපන්නේ කොහොමද කියන එක. එතකොට ආනාපාන සතිය කියන මතක තියාගන්න අරවා මේකේ නැහැයි කියලා හිතන්න එපා. මේකේ තියෙන ටික අත්දකින්න මේක කරන්න ඕන. පීතිපට සංවේදී සුඛපට සංවේදී ඔහොමම යනවනේ. ඊළඟට අනිච්ඡාණු පස්සී විහෙරති කියන එක තමයි ඔය දැන් මේ මේ හුස්ම හදන්නේ නැති තැන. ඒ කියන්නේ මේ සමුදයයි නිරෝධයයි දකිමින් ඉන්න එක තමයි අනිච්ඡාණු පස්සී කියන්නේ. එහෙම අනිච්ච සංඥාව කියන්නේ ඉතිරූපං ඉතිරූපස් සමුදය ඉතිරූපස් අත්තංගමයි. එතකොට ඔය තුන මේ දකින්නේ මේ මේ දැන් මේ මේ ආයතන විදිහට මේක බලනකොට මේ ගැනීමක් තියෙන තැනනේ හුස්මක් පනෝගෙන ඉන්නේ. එතකොට හුස්ම පැනගෙන හැටි සමුදයයි නිරෝධයයි දකිනින් ඉන්න එකට තමයි අනිච්ඡානුපස්සී අස්සසිස්සාමේතිසික්. දැන් අර ප්‍රශ්නේම ආයේ එනවා. අනිච්ඡානුපස්සී අස්සසිස්සාමේතිසික්ක තියෙන එක හොඳ හුස්ම ගනිමින් හික්මන්නේ කොහොමද? අනිච්ඡානුපස්සී පස්සසිස්සාමේතිසික්ක තියෙන්නේ කොහොමද? මේ දැන් ඒවට උත්තර මේකේ තියෙනවා. මේ හොඳටම පැහැදිලි. හරි. එතනින් එහාට දැන් විතත් අමාරු නිරෝධානුපස්සී අසසිස්සාමීතිසික්ක තියෙන්නේ කොහොමද? හුස්ම නිරෝධයි. හුස්ම ගනිමින් හික්මෙනවලු. ඉතින් ඕවායි අර සම්මත ක්‍රමේ පැහැදිලි කරන්න බෑ. වැඩේ තියෙන්නේ ඕවා ප්‍රශ්න කරන්න කෙනෙකුත් නෑ එතනයි. ඒ වැඩේ. නෑ අර ලෞකික විදිහට ගලපනවා. දැන් ඔකට කිව්වේ අර ගෝයින් කයිකේ කියන ඉතින් ඕවා ගලපනවා. ගලපුවට මේක වර ප්‍රශ්න කරන්න නුවණක් නැහැ. මොකද එතනින් එහාට හිතලා නැහැ. දැන් නිරෝධානුපස්සීව ඉන්න බව දන්නවා. අර අස්සසිස්සාමී දික්ක තියෙන්නේ කොහොමද? වස්සසිස්සාමී දික්ක තියෙන්නේ. ඕවා ප්‍රශ්න කරන්නේ. ඒක මේ ධහමට ගලපන්න ඕන කියලා. ප්‍රශ්න කළොත් තමයි අපි ඉන්න තැන වැරද්ද අපිට අහුවෙන්නේ. දැන් මේකෙදි ඒ ප්‍රශ්නේ නැහැනේ. හුස්ම සංසිඳිලා හුස්ම ගනිමින් ඉන්න පුළුවන්. හුස්ම සංසිඳිලා හුස්ම දමමින් ඉන්න පුළුවන්. සිහියෙන් නුවණින් හිටියොත්. ඒ අනිච්ඡානුපස්සීව හුස්ම ගනිමින් ඉන්න පුළුවන්. අනිච්ඡානුපස්සීව හුස්ම හෙළමින් හික්මෙන්න පුළුවන්. අපි බලන මොහොතට හික්මෙනවා. ඒකත් පැහැදිලි. දැන් සිහියෙන් ගන්න පිහිකන මොහොතට විතරයි හික්මීම තියෙන. අනිත් වෙලාවට පරණ පුරුද්ද. අර ඉස්සෙල්ලා හපුවේ. අපි බලන අරමුණේදී සිහියෙන් ගන්න පිහිකන තැන විතරයි අපේ හික්මීම. අනිත් වෙලාවට අර ලෝකේට ආපු පුරුද්දේ නෑ. ඒක අපි හික්මීම හික්මෙනවා. සික්කති කතාවනේ ආනාපානසතිය දිගටමනේ. මේ හික්මීම කොහෙද තියෙන්නේ? හුස්ම නැතුව හිටියට හික්මීමක් තියෙනවා. සමාධියේ හුස්ම නැතුව ඉන්න පුළුවන්. ආලෝකයේ දිබල බලා ඉන්න පුළුවන්. ඒක හික්මීම මතක. අස්සසේ සාමයේ සික්ක තියෙද කොහෙද? නේද? අස්සසේ සාමයේ සික්ක. ඒතට ඒක ඕව තේරෙන්නේ මෙන්න මේ සම්මාදිට්ඨිය තුල. සම්මාදිට්ඨිය කියනකොට අර සතර ඥානෙ ඉන්න ඕන. දුක මේකයි, සමුදය මේකයි, නිරෝධය මේකයි, මාර්ගය මේකයි. ඒ ටික තියෙන්නේ කොහමද? මේක නොදන්න කමට දුක සකස් කළානේ. ලෝකේ සකස් කළා කියන්නේ දුක සකස් කළා. දෙපැත්තට බෙදුවා. ඒකට මේ බෙදුවේ මේ නොදන්න කමට නේ අන්න සමුදේ. හරි. මේක දැනගත්තොත් නේද බෙදෙන්න විදිහක් නැහැ. මේ සියනෝන පිටි. එහෙනම් එතෙන්ට යන්න මොකද්ද කරන්න ඕන? සියනෝන පිටිටන එකමනේ කරන්න තියෙන.
නැතත්
ඒ වෙලාවේ දුකක් දැනෙන්නේ නැහැ සංඛාර දුක කියලානේ. අනේ ඒකයි. දැන් සංඛාර දුක කියන එක අපි දන්නේ නැහැ. මේක කරනකොට මේ බලනකොට තමයි මේ අවිද්‍යාව කරපු සංඛාරනේ දුක කියන්නේ.
කායික අපහසුතාවයක් විතර
නැහැ නේ. ඔව්. ඒ අපි ලෝකෙටයි දුක විතරනේ මෙච්චර කල් කතා කරන්නේ. කායට එක්ක දැනෙන්න ඕන නැත්නම් හිතට දුකක් දැනෙන්න. ඔය දෙකම නැත්තම් ලෝකෙ දුකක් නැහැ. නැහැ. ඒතර ලෝකේ දුක මත පිහිටනවා කියන්නේ සංඛාර දුක්ඛේ. ඒක බුදු කෙනෙක් වෙන්නානේ සංඛාර දුක්ඛේ. ඒ සංඛාර දුක්ඛය දැක්කොත් විතරයි දුක්ඛේ ඥානං කියන එක එන්නේ. අපට හටගන්නේ දුක, පවතින්නේ දුක, නැති වෙන්නේ දුක කියන පැත්ත පේන්නේ එතකොට. ඒ
කියන්නේ හට ගැනීමම දුක.
ඔව්. හදන්නේ දුක. ඇයි අවිද්‍යාව වෙන්නේ හදන? මං කියන්නේ අර වතුරේ බල්ලෝ හදනවා. අපේ හුස්ම පණවනවා කියන්නේ වතුරේ බල්ලෙක්. රහේ සද්දේ පණවනවා කියන්නේත් ඒ වගේම. කිසිම වෙනසක්. අවිද්‍යාවෙන් කරන සංකාරය. මේ නොදන්න කමට මුලාවෙන් සකස් කරන.
හදන අයම කරන්නේ.
ඔව්. ඉතින් ඕ හදන එක දුකනේ. ඒක මේ අපේ ඇඟට දැනෙන එක නෙවෙයි. ඒ දුක ගෝචර වෙන්නේ ප්‍රඥාවට. පටිච්ච සමුප්පන්න බව දැකීම තුළ. එතකොට ඔය හදපු සේරම පටිච්ච සමුප්පන්නයි. මේ අවිද්‍යාව මතනේ ගොඩ නැගෙන්නේ. සමුදේ තියෙනකම් ඵලය. අවිද්‍යා පත්‍ය සංඛාර. ඒක දකිනකොට අවිද්‍යාව නැත්තම් කියන එකත් ප්‍රඥාවට හිතෙනවලු. අපේ මෝඩකම හින්දා ඔහොම හැදුවා. මෝඩකම නැත්තම් හැදෙන්න විදිහක් නැහැ කියලා අන්න සාක්ෂාත් වෙනවා නිරෝධේ. ඒ නිරෝධය ප්‍රඥාවට පේනවා. ආයතන වලට නෙමෙයි නිරෝධය පේන්නේ. අපි වරද්දාගත්තු අනිත් තැන. ඔය දාකපු හැම නිරෝධේම ආයතන වලට ගෝචර වෙලා තියෙන්නේ. සද්දේ නැති උඩා කියන එක කන නෙකින්. ඉතින් මේක මායාවේ ධර්මයක්. දෙදහම වෙන්නේ නැහැ. ආයතනයි ති මායයට නම්. සද්දේ ඇති උඩා නැති උඩා කිව්වේ කන. මේ මායාවේ ධර්මයන් ලෝකෙටයි ති ධර්මයන් නේ ඇතිවීම නැතිවීම. එකම ධමද්ද බුදු කෙනෙක් දේශනා කරනවා.
ඒක තමයි නිරෝධ සමාපatti කියන එක වරද්දලා තේරුම් ගන්න තියෙනවා.
ඔව්. නෑ ඒක කියනවා දැන් ආර්යයන් වහන්සේ නිතරම ඉන්නේ මොනවාද මේ මොන විහෙරණෙන්ද නිරෝධ වදන්නම කරා කියනවා මේ. විහෙරණ. ශුන්්‍යත විහෙරණෙන් කියන්නේ. අන්නවකට ඉරෙන්නේ දැන් ඌව බලනකොට මොකද්ද මේ ශුන්්‍යත විහරණය? ඒක අවිද්‍යාව නැත්තා විද්‍යාවෙන් හදන ටික නෑනේ. ඔව්
ශුන්්‍යතයි.
ඕක ශුන්්‍යතයි. ඒ ශුන්්‍යත විහරණය. අවිද්‍යාව දුර ගලාට පස්සේ ශුන්්‍යත විහරණය. නේද? ඒක තේරුම් ගන්න බෑ මේ මේ මේවා. මේ කරන්න නැතුව. අපි වචන වලින් තර්කෙන් අවකල්ලන්න කියට තේරෙන්නේ නැහැ. එහෙනම් මේ මොකවත් නැතුව ඇති නේ කියලා උනා තර්කයක් දාගන්න නැත කියන දෘෂ්ටිය ඒක. එහෙම නෙමෙයි ඒක. පටිච්ච සමුප්පන්න බව දැකීම තුළ අවිද්‍යාව යෙදුන් නැත්නම් தත්ත්වය මොකද්ද කියලා අපිට ඒක හිතා ගන්න වෙනවා දැනට. අත් දකින්න. අපකට ඒක කියන්නේ මේ ආයතන පාවිච්චි කරන්න ලෝකෙට අහු වෙන්න එපා. නිවාප සූත්‍රය මුවරංචි උපමාවරං කියන. මොරංචු ඇවිල්ලා තනකොළ කනවා වැද්දට අහුවෙන්නේ කියන එක. අපි ඉන්නේ වැද්දට අහුවෙන මට්ටමේ, මාරයට අහුවෙන මට්ටමේ, ලෝකෙට අහුවෙන මට්ටමේ.
ඒ මොකද්ද
මේ? මොරංචුවක් ඇවිල්ලා දැන් වැද්දොක් මෝවල්ලන්න කැලේ මැද්දේ හොඳ තනකොළ ටිකක් වවලා තියෙනවා. රෝග කන්නවහන් ඌ රංචුව අල්ල ගන්නවා. ඔව්. ඒතර පළවෙනි මෝ ටික නිකන්ම අහු වෙනවා. හ්ම්. දෙවෙනි මෝ දකිනවා ඉස්සලා පුරංචුව දැන් මැරිලා. හ්ම්. මෙතන මොකක් හරි තියෙන අහිඳ තනකොළ කාලා පොඩ්ඩක් මේ වටපිටාවේ හැංගිලා ඉන්නවා කැලි. ඔව්. ඈතට යන්නෙත් නැහැ තනකොළ ගන්න ආසයින්. හ්ම්. වැද්දා මොකද කරන්නේ? අර වටෙන් වැටක් ගහලා මුං ටිකක් අල්ල ගන්නවා. ඊළඟට තුන්වෙනි මරංචුව ඊටත් වඩා කැලේ ටිකක් එහායින් ඉන්නවා. අර අනිත් මරංචුවට උනේ එක දැක. වැද්දා තව ටිකක් එහායින් අටක් ගහලා උන් ටිකක් අල්ල ගන්න. හතරවෙනි මරංචුව තනකොළ කාලා ටිකක් ඈතටම යනවා. ඒගොල්ලෝ අහු වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ තමයි රහතන් වහන්සේ. ආයතන පාවිච්චි කරනවා මාරයට අහු වෙන්නේ නැහැ. එතකොට ඇත්ත ඉතින් ඒ මොරංචුව අල්ලන්න බෑ. දැන් ආයතන වහගෙන ඉන්නා නෙමෙයි. ඇහැ පාවිච්චි කරනවා ලෝකෙට අහු වෙන්නේ. කන පාවිච්චි කරනවා ඒ ලෝකෙට අහු වෙන්නේ. ඉතින් ඕක කියනකොට දැන් මේක මේ අපේ භාෂාවෙන් කියනකොට අපි අනිත් පැත්තට දාගන්න එහෙන ඇහැ තියෙනවා කන තියෙනවා එහෙම නෙමෙයි. අපි හිතන මට්ටම නෙමෙයි අය. ඒ කියන්නේ ওই දික්ක සුත මුත විඤ්ඤාත මට්ටම. අසීම අසීම පමණයි කියනකොට ඒතකොට කන හැදෙන්නත් බෑ, සද්ද හැදෙන්නත් බෑ කියන ඒ නුවණ එක එන්නවා. එහෙම මට්ටමක් ගැන මේ කතා
කරන්නේ.
දැන් ඕ ඇවිල්ලා තනකල කාලා එතනම
ඉන්නවා
කියන්නේ දැන් අපි විදර්ශනය කරන්නත් ඒක පිටින්නේ. අවිද්‍යාවෙන් හදන තාක් කල්නේ අපිට විදර්ශනය කරන්න ඕනේ.
පුටුවේ වාඩි වෙනවා. නම පුටුවක් හැටියට
එහෙම ගන්නෑ. දෙපැත්තක් වෙන් වෙන්නේ.
සිතක්
නෑ. ඇහැ පාවිච්චි කරනකොට ඇහැයි රූපෙයි කියලා දෙපැත්ත වෙන් වෙන්නේ නෑ. කන පාවිච්චි කරනකොට කණයි සද්දෙයි කියලා දෙපැත්ත දෙදෙන්නේ නෑ.
ප්‍රයෝජනයක් ගන්න විතරයි ඒකට අහු වෙන්නේ නෑ. අපි අහු වෙනවා.
දැකීම කරනවා, ඇසීම කරනවා. හැබැයි අර අනිත් දෙපැත්ත අල්ලගන්නේ
නෑ. ඒක දකින්න තියෙනවා.
ඔව්. ඔව්. අන්ත දෙකක් නේ. අජත්ත ඒකාන්තය බහිත් ඒකාන්තය විඥානේ නැන්ති. එතකොට මේ විඥාණයෙන් කරපු මායාවක් කියලා දන්නවා. මායාව කියලා දන්නකොට මායාවට අහු වෙන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ මායාව කියලා දන්නේ ඕක තමයි ඇත්ත. ඇත්ත කියලා බාර ගැනීම තමයි අර වැද්දට අහු වීම කියන්නේ. මායයට අහු වීම.
මට තව
ලෝකෙට අහු වීම.
තියෙන මේ දැන් අර පංචපාදන ස්කන්ධයයි සතර සතිපට්ඨාන කොහොමද මේ සම්බන්ධය තියෙනවද කියන්නේ. දැන් අපි අර දැන් පංච රූප ස්කන්ධය වේදනා ස්කන්ධය
කියන පංච උපාදාන ස්කන්ධය කියන්නේ දුකනේ.
ඔව් ඒකයි. දැන් සතර සතිපට්ඨානදී අපි කායයන් පස්සනා වේදනාන් පස්සනා මේ යෝගයක්නේ.
ඒ කාය කියුවත්
බෙදා ගන්නවානේ ඒක මේ හතරකට එතනින්
ඒ බලන්න.
ඔව් මේ
බලන්න ක්‍රම හතර බෙදුවට බලන්නේ පංච උපාදානස්කන්ධය ගැන. පංච උපාදානස්කන්ධය ගැන අපිට අවබෝධ වෙන මට්ටම් හතරක් තියෙනවා. ඒවා සියු. ඒ කියන්නේ ඒ ප්‍රඥාව වැඩෙන වැඩෙන අවබෝධ වෙන මට්ටම වෙනස් නේ. ඒකට අපි මූලිකව දකින මට්ටම නෙමෙයි තව ටිකක් ප්‍රඥාව වැඩුණාම දකින. දැන් මං කියේ මූලික මට්ටම අපි මේ එඩිය රූප හදන එකනේ. අපි මේක බලනකොට බලනකොට ආවේ දැනගත්ත හිතෙන් හදපු ඒවා දැනගත්ත හිතෙන් හදපු එක කියලා බලනකොට ඒක ප්‍රත්‍යක්ෂ වෙනකොට දැන් අපිට එළියේ රූප ගැන බලන්න ඕනේ නැහැ.
ඔව්
ඒක තමයි. ඒ නෑ මං කියන්නේ දැන් ඒ බලන මට්ටම එකක්. හැබැයි ඒක කෙලවර නෙවෙයි. ඔය මට්ටමට ප්‍රඥාව වැඩුණාට පස්සේ තව ලෙවල් දෙකක් තියෙනවා බලන්න. ඒක දැන් අපි ඔතෙන්ට එනකන් එළියේ රූප වලට අහුගෙන එකෙන් ගැලවෙන්න නෙමෙයි මේක බලන්න. ඊට පස්සේ උතෙන්ට ආවා කියලා හිතන්. දැන් ඔන්න නුවණක් එනවා. ඇහෙන්නේ ශබ්ද විතරයි රූප ටික හැදුවේ හිතෙන්. හොඳටම දකින්න ප්‍රත්‍යක්ෂ වෙන ගන්නට ආවා කියන්නේ. එළි රූප හදන්නෙම නෑ කියන්නේ. ඒක සෑහෙන ප්‍රඥාවක් වැඩෙන්න ඕනනේ. ඒ වැඩුණා කියන්නේ කෙලවර නෙවෙයි. නැගවට්ටවයි. එතනින් ඊළඟ වට්ටමක් තියෙනවා. හැබැයි රූප ලෝකෙන් දැන් මිදෙන.
එතකොට ඒත් පංච උපාදානස්කන්ධෙමද
එතන? ඒත් පංච උපාදානස්කන්ධ. මේ මට්ටමේ තියෙන්නේ පංච උපාදාන. දැන් හිතට අපිට රූපයක් මතක් වුණත් උතනත් පංච උපාදානස්කන්ධේම තියෙනවා. රූප තියෙනවා, වේදනා, සංඥා, සංකාර, විඥාන. අපි අහුවෙලා. බාහිරෙන් තිබ්බේ නැති වෙන්න පුළුවන්.
එතකොට
ආයතන සහ ස්කන්ධ කියලා ආයෙ දැන් ධර්මානුශාසනාවේදී ඔය ටික ඔක්කොම එකයි. දැන්
ස්කන්ධ
ටික පැහැදිලිද? ස්කන්ධයි ඒ ආයතනයි කියන එක වෙන් කරගන්න. ආයතන පැත්තකින් කියනවා ස්කන්ධ ටික පැහැදිලිද දැන්?
ඒක තමයි ගැටලුව තියෙන්නේ. දැන් මොන ප්‍රධාන ස්කන්ධ කිව්වම රූප, වේදනා, සංඥා, සංඛාර.
හරි, ඒකේ පළවෙනි එක ගන්නකො රූප. හා. දැන් රූප තියෙන්නේ මොනවා වෙන කන්ද? කණෙන් සත්‍යය අහනවා, හිතෙන් හදනවා. ඔය බව නොදන්න තාක් කල් නේද ඊ රූප තියෙන්නේ. අපි එතනින් ගත්තොත්. තේරෙනවද? ඒ රූපස්කන්ධය පිහිටන්නේ මෙතන සීයනුවන නැති තාක් කල් නේද? සත්‍යය ඇහෙනවා, හිතෙන් හිතනවා කියන තැන සීයනුවන පිහිටන්නේ නැති තාක් කල් අර ඉලී කුරුල්ලෝ ඉන්නවා. අර මේ රූප තියෙනවනේ. ඒකනේ රූපස්කන්ධේ. දෙන්න අපි රූප කියන්නේ ඕවටනේ. ලෝකේ හැදිලා තියෙන රූප ටික. එතකොට ඒවා තියෙන්නේ මේ ආයතන මුලාව තියෙනකන්. තේරෙන්නේ නැද්ද? දැන් මේ මම කනට විතරයි මේ කතා කරන්නේ ඈ. දැන් සද්දේ ඇහෙනකොට කුරුල්ලෝ කෑ ගහනවා ඇහෙනවා. හරිද? ඔකනේ අපි ඉන්න සාමාන්‍ය තත්ත්වයම කුරුල්ලෝ කෑ ගහනවා. එතකොට කුරුල්ලා කියන රූපේ තියනවද නැද්ද?
තියෙනවා. දැන්
අපි පටන් ගන්නකොට උන රූපස්කන්ධය තියෙනවා. හරි? ඕක තමයි රූප උපාදානස්කන්ධ කියන්නේ. මේ දෙකම එකයි. අපි රූපයක් කියලා බාරගත්තා. බාහිර ඉන්න කුරුල්ලා. දැන් ඔන්න විදර්ශනය කරනවා කියමුකෝ. විදර්ශනය කරනකොට මොකද වෙන්නේ? අපි දැන් ඒක ආයතන ටික බලනවා. කොහොමද බලන්නේ? සද්දේ ඇහුණා, හිතෙන් හිතුවා. කොහොමද කුරුල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තා? සද්දේ ඇහෙනවා, හිතෙන් හිත. නේද? දැන් මොකද වෙන්නේ? සද්ද කියන්නේ කුරුල්ලා නෙමෙයි, හිතුවා කියන්නේ කුරුල්ලා නෙමෙයි. බාහිරේ නෙවි. හිතුවා කියන එක නෙමෙයි. මේ පැත්තේ වැඩ. නේද? එතකොට ඔන්න ඔය හිතුව බව නොදන්න ගමට නේද අපි එළියේ කුරුල්ලෙක් බාරගත්තේ පැනේ. හරි? එතකොට මොකද වෙන්නේ? දැන් ඉස්සෙල්ලා රූපේ සමුදය දකින්නවා දැන්. සමුදය මොකද්ද? නොදන්නකම. අවිද්‍යාව. හිතෙන් හදපු දෙය හිත දැනගත්තා කියලා නොදන්න ගමට නෙලී කුරුල්ලෙක් පැනෙන්නේ. ඔව්. දැන් සමුදේ දකින්නකොට මොකද වෙන්නේ?
දැන් මට පොඩි
ගැටලුවක්. නෑ, ඔය මේක අහගෙන ඉන්න. දැන් සමුදේ දකින්නකොට මොකද්ද එන අවබෝධය? මෝඩකම තියනකන් තමයි එළිය රූප
තියෙන්නේ.
මෝඩකම නැති වුණොත්
හිත තමයි හදාගත්තා කියලා දැනගන්න.
ඔව්, එළිය රූපෙට මොකද වෙන්නේ?
එළිය රූපට අදාළ
නෑ. හටගන්න. හැදුවේ මෝඩකම. මෝඩකම නැත්තම් හැදෙන්නේ නෑ. නේද? හැදෙන්නේ නෑ කියන්නේ Nirodha. පදින්නේ නෑ කියන්නේ Nirodha. දැන් අපි ඉන්නේ සමුදේ හදන මට්ටමේ. සිහියනවන පිහිටනකොට මොකද වෙන්නේ? Nirodha පේනවා. Nirodhaට මාර්ගය වැඩෙනවා නේද?
හරි? Nirodha කියන අදහස් කරන්නේ අර කුරුල්ල කියන සංකල්පෙ.
නෑ නෑ නෑ. එළියේ ඉන්න කුරුල්ල. ඔව්. සංකල්පෙ නෙමෙයි.
ඔව්.
එළියේ ඉන්න ඇත්ත කුරුල්ල. ඔව්.
දැන්
රූපේ.
පංචපදනස්කන්ධය කියලා අපි දැන් මුලින් පටන් ගත්තේ වෙන එකක්
නෑ. නෑ, වෙන එකක් නෙමෙයි. එළියේ ඉන්න කුරුල්ල. රූපස්කන්ධයක.
එහෙමද දැන් අපි මෙහෙම
හොල්තේ මේ ඔය ශරීරේ.
ඔව්. එහෙමනේ අපි දැන් පටන් ගන්න මුලින්.
ආ, ඒකෙන් පටන් ගත්තොත් ඒකෙන් බලන්න. මං කියුවේ බාහිර රූපේ. අජ්ජත් රූපෙටත් ඕකම කරන්නේ.
අන්න ඒක තමයි මට එතන ගන්න.
හරි, බංකේ බාහිර කුරුල්ලා තියෙන රූපේ.
ඔව්,
දැන් ඔහා ශරීරේ තියෙන රූපේ ගන්න. ඒකට බලන්න ඕනේ. අජ්ජත් රූපේ. දැන් ඉස්සලකේ බාහිද රූපේට බලන්නේ හැටි.
ශරීරය කියලා දැන් මේක බාහිර රූපයක්
හැටි නෑ. නෑ නෑ ශරීරය කියන්නේ අජ්ජත් රූපේ. ශරීරය අයිති Tamanටනේ. ඒ බා දැන් ලෝකෙ කෙනෙක්ගෙන් අහන්න ඔය ශරීරය කාගේද? මගේනේ. ඒ ලෝකේ ඉන්න මට්ටමෙන් පටන් ගන්න. ඔව්. දැන් ටිකක් බලනකොට ඔක වෙනස් වෙනවා. ඒක වෙන කතාවක්. දැන් අපි ඉන්නකොට දැන් මගේ ශරීරේ මට අජ්ජත්යි කුරුල්ල බහිද්දයි. ඔව්. කොහොමද තියෙන්නේ? හරි. ඒ කායන ප්‍රසනාව කරන්න කලින්. ඔව්. ඉති රූපං කියනකොට මේ රූපය මගේ අනිත් රූප මේ පුටුව ගත්තොත් බහිද්දයි.
එතකොට දැන්
එතන මගේ කියලා ගත්ත එකනේ පංච උපාදානස්කන්ධෙන්නේ නෑ 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 ඔය දෙකම පංච උපාදානස්කන්ධ. එළියේ දැන් පුටුව කියනකොට එතනත් පංච උපාදානස්කන්ධ. ඒ කියතන රූපේ නැද්ද?
ඔව් එතනත් තියෙනවා රූපෙත් තියෙනවා.
වේදනාව නැද්ද? පුටුවනේ. හරි පුටුව නිසානේ.
හරි.
පුටුව හින්දා හට ගන්න වේදනාවනේ අපිට තියෙන්නේ. ඔව් පුටුව ලස්සනයි හොඳයි ඕක ඇතයි. පුටුව නිසා වේදනාව. කුරුල්ලා නිසා වේ. ඒ රූපෙට අයිති වේදනා.
එතන මේ පැත්තෙන් ගත්ත
සත්‍ය. මේ පැත්තේ තමයි ඔය ටික තියෙන්නේ. ඒ වුණාට රූපෙටනේ අයිති.
අදාළ කරන්නේ.
ඔව්. රූපේ නිසානේ තියෙන්නේ.
රූපේට.
රූපේ නැති වෙන්නේ.
රූපේ නිසානේ වේදනා. රූපේට කැමැතිද අකමැතිද කියන ගතිය නෙවෙයි. තේරෙනවද? සුඛද අපි කැමැතිද අකමැතිද? අදුක්කම.
ඒක පොඩි ප්‍රශ්නයක් නෑ. දැන් එතන රූපේ පුතු වුණොත් පුතු පැත්තෙන් පංච ප්‍රධාන ස්කන්ධ වුණත් අපි පංච ප්‍රධාන ස්කන්ධ බලහිර
දාන නෑ 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 පුතුව දන්නේ නෑ අපිට අපි කැමති ද නැද්ද
කියන්නේ
ඒක හැම වෙලේම මේ පැත්තෙන් බලන්න කියන එක තමයි බුද්ධ උපදේශය ලෝකයයි සමුදයයි නිරෝධයයි තමන් තුලින් දකින්න
අවන්තරේ
මහින්ද හැබැයි අපි අපි ජීවත් වෙන්නේ එතන නෙවෙයි
නෙවෙයි
අපි ජීවත් වෙන්නේ අහෙලි මේ ගෙයි හොඳ ලස්සන බඩු තිබුණාම මට හොඳයි කියන තැනනේ අපි ඉන්නේ
රජ්‍යත් රූපෙනුත් බලන්න
පුළුවන් පුළුවන් මම මේ අජ්‍යත් එක නෙමෙයි දැන් විස්තර කළේ ඒක මේ කියන්නේ රජ්‍යත් රූපෙටත් ওই ටික බලන්න තියෙනවා බහිද්ද රූපෙටත් බලන්න තියෙනවා දැන් තේරුම් ගන්න අජ්‍යත් විතරක් නෙමෙයි පංච උපාදානස්කන්ධ බහිද්දත් පංච උපාදානස්කන්ධ ඒකයි ඔබ බලන්න කියන්නේ.
ඒ දෙකම
එක නෙමෙයි. කක් වෙනවා ඔක ගැඹුරට බලනකොට මං කියන්නේ බලන්න කලින් Taman ඉන්න තත්ත්වේ සාමාන්‍යගෙනේ. මේ කුරුල්ලෙක් කෑ ගහනකොට අපිට මතක් වෙනකොට ඌ සම්බන්ධව අපිට හැදෙනවනේ ලෝකය.
ඒ විදිහමයි මේකත් හිමුණත් ඒත් අර විදිහටම ඒ තීරිය දාන්න
පුළුවන්. ඔව්. ඒ තීරිය දාන්න පුළුවන් ඉන්නේ ඔක බලනකොට. මුලින් කියන කෙනා දැන් තරහකාරයා යනවා අන්න අන්න තරහකාරයා කියලා දැන් තරහ ඔව් එහෙනම් තරහින්නේ එයා දන්නේ නැහැ අපි තරහ ගත්තා
කියලා ඔව් දැන් මම ඔතන ඉඳන් හිතුවා ඕක ආයතන වලට ගැට ගහන එක තමයි හිතන්නේ
නැහැ ඔය ආයතනම තමයි ආයෙ ගැට ගන්න දෙන්නේ ඕක ස්කන්ධ විදිහට බැලුවත් ආයතන විදිහට බැලුවත් ධාතු විදිහට බැලුවත් එකම දේ ඒක මම පෙන්නන්න. දැන් අතන ස්කන්ධ කියන එක පැහැදිලිද? ඒක තාම පැහැදිලි වුණේ නැහැ. ඒකයි ඔය ප්‍රශ්නේ. ස්කන්ධ කියන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. නේද? දැන් බාහිර පුටුවක් කියනකොට එතන ඔය ස්කන්ධ පහ තියනවද නැද්ද? පුටුවට අදාළ වේදනාවක් නැද්ද? දැන් පුටුව කියන්නේ රූපෙනේ.
ඔව් ඒ රූපය කියලා නම් හටගෙන.
ඔව්. එතකොට රූපෙට අදාළ වේදනා ටිකක් නැද්ද?
එතකොට ඒ පැත්තෙන් නෙමෙයි හැබැයි ගන්න මේ පැත්තෙන්.
නෑ ගන්න පැත්ත අමතක කරන්න කොතන ಜಾති පහ නැද්ද කියලා බලන්න. පුටුව තිබුණොත් රූපේ තියනවද?
රූපේ තියෙනවා.
ඒ රූපෙට අදාළ කැමැතියක් නැති ගතියක් තියනවද නැද්ද?
තියෙනවා.
ඔව්. පැත්ත අමතක කරන්නකෝ. වේදනාව තියනව නේද? එතකොට පුටුවට සම්බන්ධ. පුටුවට සම්බන්ධ සංඥාව තියනවද? ඒ රූපේ නිසා පංච උපාදානස්කන්ධය හටගන්නවා. හටගන්නේ කොහෙද කියන එක වෙනම කතාවක්.
ඒ අරමුණට සම්බන්ධ.
එතනත් පංච උපාදානස්කන්ධය. අපි ශරීරය කියලා ගත්තත් ඔතනත් පංච උපාදානස්කන්ධය. එතකොට දැන් ওই පංච උපාදානස්කන්ධේ රූප අපි අජ්ජත් බහිද්ද බෙදුවට වේදනාවේ අජ්ජත් බහිද්ද කතාවක් නැහැ. ඇත්තටම කිව්වොත්
මනසෙම
නේ සංඥාව තියෙන්න පුළුවන් දැච්චත් බයිත් කතාව. මේක ආයතන එක අමතක කරන්නකෝ.
ඒකමයි ඔලුවට.
ඒක තමයි. පාට ඒකට උත්තරේ නැහැ මේක තේරුම් ගත්තේ නැත්තම්. ඉස්සෙල්ලා පංච උපාදානස්කන්ධේ තේරුම් ගන්න. එතකොට අපි බාහිර රූපයක් පිළිගත්තත් එතන පංච උපාදානස්කන්ධය. අජ්ජත් රූපයක් පිළිගත්තත් ඔතන පංච උපාදානස්කන්ධය. රූපයක් කියන හැම තැනම ඒ රූපෙට අදාළ ඉතුරු පහ තියෙනවා. ඉතුරු හත. රූපයක් කියලා බාර ගන්නකොටම ඒකට අදාළ වේදනාව තියෙනවා, සංඥාව තියෙනවා, ඒ ගැන හිතන සංකාර ටික තියෙනවා, විඥාණයෙන් දැනගන්න ගතිය තියෙනවා. ඒක තමයි පංච උපාදානස්කන්ධය. ඒ රූපේ උපාදාන වෙලා නම් ඉතුරු හතරත් උපාදාන වෙලා. වේදනා, සංඥා, සංකාර, විඥාන. නේද?
ඒ
කියන්නේ අපි දැන් යමක් දකිනකොටම ඒ පැත්තයි මේ මේ පැත්තත් පංච උපාදානස්කන්ධයක්.
එහෙනම්
ඒ වෙන් කරන්න යන්න එපා. දැන් අර කාක්කෙක් කෑ ගහනවා කියනකොට කාක්කට අදාළ ওই જાති පහ තියනවද නැද්ද? තියෙන තැන නෙමෙයි මේ අහන්නේ.
තියෙනවා.
ඒ රූපෙට අදාළ පංච උපාදානස්කන්ධයක් තියෙනවා.
නැද තැනක් දෙන්න
හරි. දැන් ඔවා තියෙන්නේ කොහෙද කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ පහ
හටගත්තනේ.
එකපාරටම හටගන්නවා. කාක්කට අදාළ පංච උපාදානස්කන්ධ හටගත්තා. හරි. නේද? එතකොට මේ ශරීරය තියෙනකොට අපේ ශරීරයට අදාළ පංච උපාදානස්කන්ධ ඒ පහ හටගත්තා. ශරීරයට අදාළ. ශරීරයට අදාළ කැමැත්ත අකමැත්ත හටගත්තා. සංඥාව හටගත්තා. නේද? වේදනාව හටගත්තා. සංකාර හටගත්තා. විඥානෙ හටගත්තා. හටගත්තේ කොහෙද කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. ජාති පහ හටගත්තද නැද්ද? හටගත්තා. රජ්‍යත් රූපෙටත් පංච උපාදානස්කන්ධය, බහිද්ද රූපෙටත් පංච උපාදාන. තාම ඇත්ත දකින්න පටන් ගත්තේ නෑ. හරි, මේක තමයි ඉති රූපං කියන තැන මුල. ඊළඟට තමයි ඉති රූපස්ස සමුදය හොයන්න තියෙන්නේ. මේකයි රූපය, ඊළඟට සමුදය. ඉතින් ඔය රූපය කිව්වට ඔය පහ හටගත්තා නම් ඕකට නේද දුක කියලා කියලා තියෙන්නේ. එහෙනම් මේකයි දුක. තේරෙනවද?
මම කිව්වේ ඒකට.
නෑ, මම කියුවේ ඒක නෙවෙයි. දුක කියන්නේ ඔබ. මම කියන්නේ මම පිහිටන්නේ ඔය බාර ගැනීම තුලමයි. ඇයි කවුද ඔවා දැනගත්තේ? කවුද ඔවා හැදුවේ? මම නැත්තම් ඔවා හැදෙයිද?
දැන් කනක් පණව ගත්තෙත් මම නෙවෙයි.
ඔව්, ඒක තමයි. කවුද ඔය රූපේ පැනෙන්නේ? අජ්ජත් හරි බහිත් හරි.
රූපේ කියන එක ඉලියතෙන් රූපයක් ගැන නෙමෙයි නේද? ඇත්තට මේක මනසේ
හදාගත්ත රූපයක් ගැන. හරි, ඒ සමුදේ කොහෙනකොට. දැන් තාම අපි ජීවත් වෙන ලෝකේ තියෙන මේ රූප. ඒතර ඒක තමයි ඉති රූපං කියන්නේ. මේ අමුතු රූපයක් නෙවෙයි. මෙන්න මේකයි රූපේ. අපි රූප කියලා ලෝකේ බාරගන්නේ මේවා. ඒවා කොටස් දෙකකට බෙදන්න පුළුවන් අජ්ජත්තයි බහිද්දයි. ශරීරයටයි තියව අජ්ජත්ත, ඒ අනිත් ඒවා බහිද්ද.
එතකොට නිරෝධ වෙන්නේ ඔතනදී කොයි කොටස්?
නිරෝධ වෙන්නේ සමුදේ දැක්කොත්. සමුදේ දකින්න නැතුව නිරෝධය කතා කරන්න බෑ. නිරෝධ කියන්නේ මොකද්ද? නූපදීන ගතිය. නොහට ගන්න ගතියටයි නිරෝධ
කියන්නේ.
ඔව්, ඕන එකක නිරෝධය කියනවා හට නොගන්න බව. දැන් අපිට හටගෙනනේ තියෙන්නේ. හටගත්තා නම් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මොකද්ද? හටගත්තේ කොහොමද කියලා හොයන්න. සමුදේ. සමුදේ ධම්මානුපස්සී වෙනවා. අජ්ජත්ත කයකුත් තියෙනවා, බහිද්ද කයකුත් තියෙනවා. දැන් අපි කලේ නෑනේ තාම සමුදේ. සමුදේ හොයනකොට ඔන්න ආයතන පැත්තෙන් හොයන්න. ඕක දැනගත්තේ කොහොමද? මොන ආයතන? කපුටෙක් ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? සද්දය ඇහෙනවා හිතෙන් හිතනවා. නිරෝධේ තාම ගන්න එපා. නිරෝධයට කලින් අපිට වැඩ දෙකක් තියෙනවා. නිරෝධේ තුන්වෙනි එක. ඉස්සෙල්ලා සමුදය හොයාගන්න. දැන් අර කාක්කගේ පංච උපාදානස්කන්ධේට සමුදය මොකද්ද? මේ මොහොතේ. ඇහෙන එකයි හිතන එකයි.
සෝතායතනයි
මනායතනයි. ඔය දෙක වැඩ කළේ නැත්නම් කාක් එක් උපදෙයිද? මේ මොහොතේ අපිට
මෙතන
ගැටලුවක් තියෙනවා. මේ දෙක වැඩ කරේ නැත්නම්
කියන්නේ
කේ ගැටලුවක් තියෙනවා. දැන් ඔයාලට සද්දය ඇහුන්නේ නැත්නම් දැන් රහතන් වහන්සේලා සද්දය කරුට ඇහෙනවා අන්න එතන ගැටලුව තියෙනවා. නෑ ඒක ඒ රහතන් වහන්සේගේ කතාව පොඩ්ඩක් පැත්තක තියෙනවා. අපි ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න ඕන. දැන් අපිට මේ මොහොතේ කපුටෙක් ගැන දැනගනීද සද්දය ඇහුන්නේ නැත්නම්?
ඇහෙන්න ඕන.
ඇහෙන්න ඕන.